අපසාපස්සකනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං හේතං බුද්ධාන සාසනං සියලු කුසල් සිත් ඇති වේවා, සියලු අකුසල් සිදුරු වේවා, සිත පිරිසුදු වේවා. සියලු කුසල් සිත් ඇති වේවා, සියලු අකුසල් සිදුරු වේවා, සිත පිරිසුදු වේවා. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. දැන් අපි සූදානම් වෙන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව කමඨහන් සාකච්ඡාව සිද්ධ කරන්න. ආනාපාන සති භාවනාව කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායානුපස්සනාවේ තියෙන පළවෙනි කමඨහන. කායානුපස්සනාවේ තියෙන පළවෙනි කමඨහන. එතකොට මේක කය අනුව සිත පිහිටවා ගැනීමක්. එතකොට අපි ආනාපාන සතිය කියලයි සඳහන් කරන්නේ. සතිය කියන වචනේ තේරුම නුවණ පිළිබඳ වූ සිහිය කියන එකයි. ඇත්තටම ධර්මයේ සතිය කියලා කියන්නේ සම්මා සතියයි. සම්මා සතිය කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, නේපක්ඛේන සමන්නාගතෝ සති. නුවණ පිළිබඳ සිහිය. ඒ කියන්නේ අපිට ධර්මානුකූලව අපිට එළඹිච්ච නුවණක් තියෙනවා. සාමාන්‍යයෙන් සතිය කියලා කියන්නේ ධර්මයේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙච්චර දවස් දැන් මේ කරගෙන යනකොට භාවනාවල් මේ දවස් ටිකේම එක 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 සිහිය ඉපදුනා එක එක්කෙනාට එක එක වෙලාවට. ඒ කියන්නේ කොහොමද මං හිතාගෙන හිටියේ මේක ආත්මයි කියලා, මේක අනාත්මයි. මං හිතාන් හිටියේ කම් සැප කියන ඒවායේ සැපයක් කියලා හිතන් හිටියා. වැඩිපුර විඳලා තියෙන දුකක්. හරිද? වැඩිපුර විඳින්න වෙන්නේ ඒක තුළ. වැඩිපුර වාර ගාණක් විඳින්න තියෙන අර ග්‍රාෆ් එක යටමයි තියෙන්නේ. ඒ වගේ එක 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 සිහියවල් එක එක්කෙනාට සැරෙන් සැරේ ආවා. ඒක ඇත්තටම නුවණක්. ඒ කියන්නේ නුවණක් පහළ වුණා. දන්නේ නැති දෙයක් දැනගත්තා. දන්නේ නැති දෙයක් දැනගත්ත විතරකින් වැඩක් වෙන්නේ නැහැ. ඒ දැන ගැනීම අපේ අතින් අමතක වෙනවා. හුඟක් වෙලාවට දැන් අපිට අනිත්‍ය පිළිබඳ හෝ දුක පිළිබඳ හෝ ඒ වගේ අනාත්මය පිළිබඳ මේ ජීවිතය කියන්නේ ආත්ම කොට ගන්න පුළුවන් එකක් නෙවෙයි, ඒක අනාත්ම ස්වභාවයේ තියෙන එකක් කියලා සිහියක් ඉපදු නුවණක් ඉපදුනා නම් ඒ නුවණ පිළිබඳ සිහිය. උදාහරණයක් අපි මැරෙනවා කියන නුවණ තියෙනවා අපිට. හැබැයි කෙලෙස් සමුවේ ඒක මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය නැහැ. හරි, නුවණ තියෙනවා සිහිය නැහැ. පරුස වචන කියන්න හොඳ නෑ කියන නුවණ තියෙනවා. පරුස වචන කියන්න හොඳ නෑ කියලා. හැබැයි තරහ ගිය වෙලාවට ඒ සිහිය තියෙනවද? ඒ සිහිය නෑ. අන්න ඒ සිහිය පවත්වා ගැනීම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ අවශ්‍යයි කියලා. ඒතර ආනාපාන සිහිය, ඔය කියන්නේ ආනාපාන සතිය කියන්නේ ආනාපාන සිහියක්. එහෙනම් ඒක නිකම්ම මේ හුස්මක් දිහා බලාගෙන ඉඳීමක් විතරක් වෙන්න පුළුවන්ද? ඒකත් එක්ක කය පිළිබඳ වෙනදා නොදැනෙන්න සිහියක් උපදින්න ඕනේ. අන්න ඒක තමයි අපි හැම වෙලෙම බලන්න ඕනේ. කය පිළිබඳ වෙනදා නොතිබිච්ච සිහියකින් වාසය කරන්න පුළුවන් වෙනුන ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක. අන්න ඒක කොහොමද උපදවා ගන්න කියන එක ගැන කල්පනාවෙන් ඉන්න කරද්දී අපි ඒක ඉස්සරහට යද්දී යම් කිසි ආකාරයක අදහසක් අපිට ඕන වෙනවා මේකත් එක්ක කොහොමද මේක කරන්න කියලා. ඒක ත්‍රිපිටකයට එකඟ වෙන්න ඕන සහ තමන්ගේ තුලින් පැහැදිලිවම කය අවබෝධ කරගෙන කෙලෙස් අඩු කරගැනීමේ මාර්ගයක් ඒක හරහා උපදින්න ඕනේ. නැත්නම් ඒකේ ඇති සාර්ථකකම නෑ. අපි ඒකට විතරක් හිත යොමු කරගෙන ඔහේ ඉඳලා නම් වැඩක් වෙන්නේ නෑ. හුඟක් අය ඉන්නවා ගුරුවරු මොනතරම් කියලා දුන්නත් හුඟක් අය හුස්මත් එක්ක ඉන්නවා ඉඳලා ඉවර වෙලා ඒකත් නැති කරගන්නවා. ඒ කියන්නේ ඒක නැති වෙනවා. දැන් මොකුත් නෑ, ඔහේ ඉන්නවා ඉතින් නේද? හැබැයි හොඳයි නේද? ඉතින් එහෙම හැමදාම අවුරුදු ගාණක් ඉන්නවා ඔකේ ඉඳලා. ඉතින් අන්තිමට අහනවා, ඉතින් මොකුත් නැහැ මම දැන් ආනාපානද ඉන්න. ඒකෙන් හොඳක් තියෙනවා, කෙලෙස් අඩුවීමක් තියෙනවා. කෙලෙස් වල පරිඋත්හාන මට්ටම අඩු කර ගැනීමක් විතරක් තියෙනවා. తాවකාලිකව හිතේ සංසුන් භාවයක් අත්විඳගෙන එයා ඉන්නවා. ඉතින් ඒක විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊට වැඩිය එහාට මේක පාවිච්චි කරගන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. එහෙනම් දැන් ඒ වගේ විවෘත මනසකින් අපි මේ පිළිබඳ අධ්‍යයනයක් කරනවා. වැඩි ගොඩාක් විස්තර කතා කරන්නේ නැහැ. ඕනනම් පස්සේ CD එකක් හොයාගත්තාම දවසක් ආනාපාන සතිය කතා කරපු ඒවා තියෙනවා. ඒවා හොයාගෙන අහන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය ටික කතා කරනවා මම. කෙටියෙන් අපි ටික ටික කර කරයි කතා කරන්නේ. අද දවස පුරාවට ඒක පියවර දෙකක් කරනවා. ඊට පස්සේ ඊළඟ පියවර ආය සාකච්ඡා කරනවා, ආය කරනවා. ওই විදිහට ඉස්සරහට යන චුට්ටක් මේ බලන්න මොකද වෙන්නේ කියලා අද දවස පුරාවටම මේ ආනාපාන සති භාවනාවත් එක්ක. දැන් තමයි හොඳම වෙලාව. මොකද හොඳ ඒකාග්‍රතාවයක් අත්විඳින්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද ලෑස්ති වෙන්න මේ වැඩේ කරන්න. දැන් ඔන්න භාවනාව ආනාපාන සතියයි. ඒකින්ද ඔන්න දැන් කාටත් පුරුදු එකක්. පුළුවන් මේක ඉස්සරහට රයන්න. පළවෙනියෙන්ම තියෙනවා කොන්දේසියක් ආනාපානය කරන තැන සූත්‍රයේ. මම ඒක කියලා ඉන්නම්. ආනාපාන සති භාවනාව පිළිබඳ සූත්‍ර පිටකේ බොහෝ තැන්වල තියෙනවා. ඒ තියෙන හැම තැනකම වගේ පියවර 16ක් තියෙනවා. හරි. ඊළඟට ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේක කායානුපස්සනාව කොටසට දාලා තියෙනවා. කායානුපස්සනාව කොටසේ පියවර 4යි තියෙන්නේ. පියවර 4න් පස්සේ සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව මේ විදිහට මේ මේක විදර්ශනාවට හරවලා තියෙනවා. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ පියවර 4ක් තියෙනවා කියලා මම කිව්වා. අනිත් ඒවා 16ක් තියෙනවා කියලා කිව්වා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පළවෙනි පියවර 4යි, අර 16ක් තියෙන ඒවා තියෙන පළවෙනි පියවර 4යි කායානුපස්සනා කොටසට වැටෙන්නේ. අර 16ක් තියෙනකොට තියෙන්නේ පස්සේ හිමිසර අධ්‍යයනය කරලා බලන්න කිම්බිල සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, සච්ච විභංග ඒකෙත් තියෙන මට මතක හැටියට ගිරිමානන්ද සූත්‍රය විශේෂයෙන්ම ආනන්ද සූත්‍රය වගේ බොහෝ සූත්‍ර ගණනාවක් තියෙනවා. එතකොට ඒ සූත්‍රවල තියෙන පළවෙනි හතර පළවෙනි පියවර හතර, ඊළඟට තියෙන වේදනානුපස්සනාවට හතරක්, ඊළඟට තියෙනවා චිත්තානුපස්සනාවට හතරක්, ඊට පස්සේ තියෙනවා ධම්මානුපස්සනාවට හතරක්. හැබැයි මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව හතරෙන් පස්සේ විදර්ශනාවට දාලා තියෙනවා. එහෙනම් මුළු සූත්‍ර පිටකේ මම දන්නේ මට හම්බෙලා තියෙන, මම බලලා තියෙන, මම හුඟක් හොයලා තියෙනවා ඒ ගැන හොයලා තියෙන කිසිම සූත්‍රයක මට පළවෙනි පියවර හතර වෙනස්වට හම්බෙලා නැහැ. ඒ කියන්නේ දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ අනිත් සියලු සූත්‍රවලත් පළවෙනි පියවර හතර ගත්තොත් එකමයි, අනිත් ටික තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒකත් වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ විදර්ශනාවට හරවලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. එහෙනම් පළවෙනි පියවර හතර මුළු සූත්‍ර පිටකයේම එකම විදිහට තියෙන්නේ. එහෙනම් අපිට ලොකු අයිතියක් තියෙනවා මේකට ගලපගෙන කරගෙන යන්න. නේද? මොකද ෂෝට් කට් තියෙන විදිහක් නැහැ. තියෙන විදිහක් නැති, එහෙම ඒවා තියෙනවා නම් බුදුරජාන් වහන්සේ අපිට ඒවා නොකිය ඉන්නේ නැහැ. නේද? එහෙනම් පළවෙනි පියවර හතරට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන අපි. ඒක හොඳට ගැලපෙනවද කියලා අපි බලමු මේ කියන ක්‍රමවේදයත් එක්ක නිදහසේ. ඉතින් කලින් කරලා තියෙන එකක්වත් බාධාවක් වෙන්නේ නැහැ. කලින් කරලා තියෙන හැම එකක්ම යහපතක්මයි වෙන්නේ. මේ වෙනකොටත් ඒකත් මම කලින්ම කියලා ඉන්න ඕනේ. මේ වෙනකොටත් මොනවා හරි භාවනාවක් ගැන අපිට හිතෙනවා නම් දැන් දැනගත්තේ, දැන් හරියට මම මේක පැහැදිලි කරගත්තා කියලා ඒක හිතන එක, ඒක කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කලින් ඉගෙන ගත්ත යමක් තියෙනවා නම් ඒවට නිඳා කරනවා නම් යම් කිසි කෙනෙක්, ඒක අපි කරන ලොකුම හොඳ නැති වැඩක්. මොකද අපි අද යම් දෙයක් කරනවා නම් ඒ කරන්නේ කලින් කරලා තියෙන ඒවා බේස් කරගෙනමයි. නේද? ඒක උඩ ඉඳගෙන කරන්නේ. එතකොට එහෙම නැත්තම් අපිට කරන්න බෑ. ඒක හින්දා කවදාකවත් අපි ගුරුවරයෙකුට හැම මොහොතකම නමස්කාර පූර්වක ගෞරවයක් අපේ අතුලාන්තයේ තියෙන්නුන. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරි කවුරු හරි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තා නම් හැම වෙලේම චිත්තඅභ්‍යන්තර නමස්කාරයක් අතුලාන්තයේ තියෙන්න ඕනේ. ඒක අපි සත්පුරුෂය විදිහට හැමදේම එහෙම මතක තියාගන්න ඕනේ හැම වෙලේම. මොකද මට ඒ සම්පත්තිය කියන එක කිසිම කෙනෙක් ධර්මානුකූල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක මාත්‍රයක අකුරක් මට ගැන්නුවා නම් එතන ලෝභ දේශ මොහ අඩු වෙන්න හේතු වෙනවාමයි. ලෝභ දේශ මොහ අඩු වෙන්න හේතු වෙනවාමයි. ඉතින් එහෙමනම් ඒක පිළිබඳව මට සසර ජීවිතේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචනේ ඉගෙන ගැනීම පවා ඉතාම දුර්ලභ දෙයක්. යම් ගුරුවරයෙක් මට මේක ගැන්නුවා නම් එපමණකින් පවා මම මහා උද්දාමයකට පත් වෙන්න ඕනේ. මහා පුණ්‍ය අනුමෝදනාවක් සිද්ධ කරන්න ඕන. කවදාකවත් මාත්‍රයක් වක්වත් ඒ ගුරුවරුන්ට නිග්‍රහ කරන්න එපා. වචන මාත්‍රයකින්වත් නිග්‍රහයක් වෙන විදිහට වක්වත් අඩුම ගානේ කතා කරන්න එපා. ඒක අපි තරයේ මතක තියාගෙන තමයි අපිත් එහෙමයි ප්‍රායෝගිකව ගුරුවරු වන තරම් පසු කාලීනව වැරදි වැඩ කරලා තියෙනවා, පිරිහිලා තියෙනවා, වැරදි කතා කියලා තියෙනවා. ඉතින් ඒවා ඕන තරම් එහෙම වෙලා තියෙනවා. නමුත් මම ඉගෙන ගත්ත කාලේ වෙනකොට මම යමක් ඉගෙන ගත්තා නම් නේද, මම අද මේ කටයුතු ටික කරන්නේ ඒක උඩ ඉඳගෙනයි නේද. එදා මට ඒ දේ ඉගෙනුවේ නැත්තම් මම ඒතනින් මගේ ටර්න් වීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නෝනා සමහර විට මම වෙන පැත්තක යනවා. ඉතින් ඒකින්ද ඒ පිළිබඳව ගෞරවණීය හැම වෙලෙම හිතලා කටයුතු කරමු. දැන් හරි, දැන් අපි එනවා ආනාපාන සතියට. පළවෙනියෙන්ම තියෙන කොන්දේසිය තමයි ඉද බික්ක වේ බික්කු රුක්කමූලගතෝවා අරඤ්ඤගතෝවා සුඤ්ඤාගාරගතෝවා. රුක්කමූලයක්, අරඤ්ඤයක්, සුඤ්ඤාගාරයක් හොයාගෙන, ඒ කියන්නේ නිදහස් තැනක්, මිනිස්සුන්ගෙන් කරදර නැති නිදහස් තැනක් හොයාගෙන, නිසීදිති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ දෙකේ තියෙනවා උඩුකය ඍජුව තියාගෙන, පලක් බැඳගෙන උඩුකය ඍජුව තියාගෙන කමඨහන ඉදිරියට අරගෙන, කියන්නේ කමඨහන තුලට හිත යොමු කරගෙන කියන එකයි. පළවෙනි පියවර ඒ කායික ඉරියව්ව ගැන කියලා තියෙනවා. ඊළඟට පළවෙනි පියවර සෝ සතෝ අස සති සතෝ පස්ස සති. ඕක අපි විශ්ලේෂණය කරගමු. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඒ කියන්නේ මම ගන්න හැම හුස්මක් ගැනම මට දැනගෙන සිහියෙන් ගැනීමක සිටිය යුතුද නැද්ද? මේ පළවෙනි පියවරේ මම අහන්නේ ඒක නේද අවශ්‍යතාවය. හුස්ම ගන්නවා කියලා මම දන්නේ කොයි ඉන්ද්‍රියෙන්ද? කාය සහ මන නේද? කාය ස්පර්ශජ වේදනාවක් තමයි දැනෙන්නේ හුස්මත් එක්ක. ඒක ඇහැට පේන එකක්ද? කනට ඇහෙනවද? ඇහෙනවා නේද? ටිකක් ඒකේ වුණාට හැම වෙලෙම ප්‍රකට නැහැ. නාහයට ඒ කියන්නේ ආග්‍රහණය විදිහට දැනෙනවද? ඔව්. නමුත් පිරිසිදු වාතය ගැනෙනවා නම් ඒක නැහැ නේද? රසක් නැහැ නේ, කොහොමත් නැහැ. ඒක දිවට රසක් විදිහට නැහැ. ස්පර්ශය, කාය ස්පර්ශය සහ මනසින් අරමුණු වෙනවා. හා, එහෙනම් කාය ස්පර්ශය තමයි ප්‍රකට. ඒ කියන්නේ දැනීමක් කියන එක නේද? මම මෙහෙම අහනවා, හුස්ම කියන එක මේ නාසිකාව අග ඉඳන් නාභිය දක්වා දැනෙනවා නේද? මේ දැනෙන තැන්වල එක මාත්‍රීය තැනක් මට හැම වාරයකම දැනෙනවා නම් මේ චූටි තැනක් එක තැනක් මේකෙන් මෙහි කොහේ හරි එක තැනක් හැම වාරයකම මට දැනෙනවා නම් ගද්දී සහ හෙලද්දී, එක තැන් දෙකක් උනට කමන්නේ, ගන්නකොට එක තැනකුයි හෙලනකොට එක තැනකුයි, හැම වාරයකම මට දැනෙනවා නම් මම හුස්ම ගන්නවා කියලා දන්නවා, මම හුස්ම හෙලනවා කියලා දන්නවා. මොකද කියන්නේ? ඒක හරිද? හරි. එහෙම නේද දැනගන්නේ? කොහේ හරි එක තැනක් හැම වාරයකම මට දැනෙනවා. හැම වාරයකම දැනෙනවා නම් මම අනිවාර්යයෙන්ම දන්නවා ගන්නවා කියලා. හුස්ම ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා. පොඩි කාලේ එහෙම කරනවා තමයි. නේද? පොඩි කාලේ කිව්වේ ධර්මයට ආපු කාලේ. දැන් ඇවිල්ලා දවස් 5කට වැඩි කියන්නේ කොහොමද අඩුම ගානේ? එහෙනම් දැන් ලොකුයි ගොඩක්. නේද? මොකද පැය ගන්න වැඩි. නේ? දවස් 5 වුණානේ පැය ගන්න වැඩි. එහෙනම් දැන් ඒ කතා කී කී ඉන්න ඕනේ නැහැ. ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා. එහෙම ඕනේ නැහැ. දැන් මට පුළුවන් හොඳට තේරෙනවා මට මේක කාය සම්පස්සජයි කියලා. මට තේරෙනවා මට මේක මනසින් දන්නවනම් ඇති කියලා. එහෙනම් හැම ගැනීමක්ම හැම හෙලීමක්දීම මට යන්තම් හරි දැනෙනවා නම් යම් තැනක්, අන්න ඒක දැනි දැනි ගන්නවා නම්, දැනි දැනි හෙලනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හුස්ම ගන්නවා කියලා දන්නවද නැද්ද? නේද? මං හුස්ම ගන්නවා කියලා දන්නවද නැද්ද? එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි සිහියෙන් ගැනීම, සිහියෙන් හෙලීම කියලා කියන්නේ. හොඳයි. දැන් අපි සම්පූර්ණ මේ ෆ්ලෝ එකම අරගෙන පොඩ්ඩක් චෙක් කරමු. මේ මොකද හොඳට පරීක්ෂා කරමු. වැඩියෙන්ම දැනෙන්න හැකියාව තියෙන ප්‍රදේශය හරිද? මොකක්ද? නේද? ඇයි මේ පල්ලෙහාට යනකොට මේක විසිරීමක් තියෙන්නේ නේද? ඒ විසිරෙන එක සහ ගන්නකොටත් හරියට එක තැනකින් වැඩි පීඩනයකින් පුංචි තැනකින් යන්නේ මෙන්න මේ නාසිකාවක කොටස. නාසිකාවක් කියන මෙතන ඉඳන් මෙන්න මේ උඩ තල්ල දක්වා කොටසේ බලන්න පොඩි තැනකින් යන්නේ. එනකොටත් එහෙමයි. අනිත් එක තමයි මේක උඩටයි අපි අදින්නේ. නමුත් පස්සේ පල්ලෙහාට යන්නේ. එහෙනම් කොහේ හරි පිටියක මේක වැදිලා හැරෙන්න ඕනේ. එහෙනම් ඔන්නේ වැදෙන තැන් නාසිකාවක මේ තොල උඩ වෙන්නත් පුළුවන්. නාසිකාවක කොහේ හරි මේ කර්ව් එකක් තියෙනවා මෙතන. ඒක දක්වා කොහේ හරි තැනක මේක වැදිලා හැරෙන්න ඕනේ. සමහර තැන් දෙක වගේ ඉන්නත් පුළුවන්. එක එක්කෙනාගේ නහය තියෙන හැටියට සමහර අයට ගන්නකොට දැනෙන තැනමයි හෙලනකොටත් දැනෙන්නේ. සමහර අයට එහෙම නැහැ වෙනස්. මේක හරියටම පොයින්ට් එකක් නෙවෙයි යම්කිසි ප්‍රදේශයක්. හරිද? එහෙනම් පොයින්ට් එකක් හොයන්න ඕනේ. බලන්න අන්නේ තැන් දෙක අල්ල ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් අස්තක පියාගෙන. නාසිකාව අග තැන් දෙක. දෙක හෝ එකක් ප්‍රදේශයක්. දැනීම සඳහා පහසුවෙන්. දැනීම සඳහා පහසුවෙන්. ඒ කියන්නේ ඉතාම පහසුවෙන් බලන්න යම් ප්‍රදේශයක දැනීමක් තියෙනවද කියලා. බලන්න හිමීන් සැරේ යම් කිසි ප්‍රදේශයක දැනීමක් තියෙනවද කියලා. පහසුවෙන් ඒක කරගන්න පුළුවන්ද කියලා. නිකන් නිදහසේ හුස්ම ගන්නකොට දැනනවා බලන්න. හිර කරගන්න දෙයක් නැහැ. නිදහසේ ඉතා නිදහසේ. හැබැයි උඩුකය හොඳට ඍජුව තියාගෙන දැන් හොඳට තැන් දෙක දැනි ඉන්න. ගන්නකොට හෙලනකොට ගන්නකොට හෙලනකොට නාසිකා වගේ මේ ප්‍රදේශ දෙක හොඳට ප්‍රකට වෙනකන් දැනි ඉන්න. හොඳයි දැන් හොම ඉන්න ගමන්ම දිග හුස්මක් වැටෙනකොට දිග හුස්මක් වැටෙනවා කියලා වැඩි වෙලාවක් ඔය දැනෙන තැන දැනි දැනෙනවා කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්න බව අඩු වෙලාවක් දැනෙන හින්දා දන්නවා දැනගන්නවා මම හෙලනකොට දිග හුස්මක් වැටෙනකොට දිග හුස්මක් වැටෙනවා කියලා ඒ දැනෙන තැන වැඩි වෙලාවක් දැනෙන හින්දා දන්නවා කෙටි හුස්මක් නම් කෙටි වෙලාවක් දැනෙන හින්දා දන්නවා ගැනීම හෙලීම ඒ දැනි දැනීම ඒ දැනෙන තැනම වැඩි වෙලාවක් දැනෙනවා නම් දිග හුස්මක් බව තේරුම් ගනිමින් කෙටි හුස්මක් බව දැනගනිමින් ගන්න හෙලන්න දැනගනිමින් වචනකින් කියන්නේ දිග හුස්මක් කෙටි හුස්මක් කියලා මට දැනෙනවා හරියට යමක් දැක්කහම පැන්සලක් පෑනක් දැක්කහම පැන්සලක් පෑනක් කියලා කියන්නේ ඒක හඳුනා ගන්නවම අන්න ඒ වගේ දිග හුස්මක් කෙටි හුස්මක් කියන එක දැනගනිමින් තේරුම් ගනිමින් අත්දකිමින් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා අර නාසිකා වගේ කොටසේම දිග කෙටි හඳුනා ගනිමින් ගන්න හෙලන්න ඔතන දැනීම අපි අවධානය අයින් කරන්න නැතුව ඒ දැනීම තුළ ඉඳගෙනම පහළට හිත යවන්න, අනිත් තැන්වලට ඒ දැනීම දැනි දැනීම තවත් තැන් පිළිබඳව අවධානය හිමින් සැරේ ඒකත් එක්කම යොමු කරන්න. සම්පූර්ණ හුස්මටම අවධානය යොමු කරන විදිහට යොමු කරන්න. දැනෙන හරියක් දැනෙයි. ඒ දැනෙන ප්‍රදේශ නාසිකාවක පළවෙනිම පටන් ගත්ත ප්‍රදේශයේ අතහැරෙන්නේ නැති වෙන්න අනිත් ප්‍රදේශවලට හිත යවන්න බලන්න. සියලු කුසල් සිත් ඇති වේවා, සියලු අකුසල් සිද්දුරු වේවා, සිත පිරිසිදු වේවා. හොඳයි, දැන් අපි විග්‍රහ කරගමු කොහොමද කරන්න කියලා. ඔය විදිහට පළවෙනි පියවර දැන් මතකයි නේද? ඒකයි මම පොඩ්ඩක් කරවලා හිටියේ. හරි, පළවෙනි පියවර දැන් ආයි මට පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒකේ ඉන්නවා වැඩිපුර කාලයක් හිත එහෙම යන්නේ නැති වෙනකම්. අද දැන් ඕක වැඩේ ඔය පියවර තුන අත් දකින්න මේ වෙලාවේ ටිකක් අමාරුයි. මොකද දැන් ඉක්මනටම ඒක වෙනවා. දැන් දවස් 4ක් පුහුණු කරලා තියෙන්නේ. දැන් වැඩිපුර කාලයක්, ඒ කියන්නේ වැඩිපුර වාර ගාන දැන අපි තුම 90%ක් විතර හැම වාරයකම දැනෙන ගානට 90%ක් 80%ක් විතරවත් මට නිකන් තේරෙනවා හැම වෙලාවෙකම වගේ දැන් මම මේක තුල ඉන්නවා කියලා. අන්න ඒක ස්ථාවර වෙනකම් පළවෙනි පියවර තුල ඉන්න. හරි, එහෙම ඉඳලා හිමින් සැරේ ඒකෙම ඉඳගෙන දෙවෙනි පියවරට එනවා. මොකක් දෙවෙනි පියවර? දැන් හොඳට තේරුණානේ, දිග නම් වැඩිපුර වෙලාවක් දැනෙනවා, කෙටි නම් අඩු වෙලාවක් දැනෙන්නේ. එතකොට ඒක තුල ඉන්නවා. එතෙන්දී අත්දැකීමක් තියෙන ඕනේ. දැන් අපි මේ වෙලාවේ අර හමුවටම මං තුන්වෙනි පියවරට ගියා, ඒ කියලා දෙන්න ඕන හින්දා දෙවෙනි පියවර සම්පූර්ණ වෙන අවස්ථාවක් තියෙනවා. හොඳට බලන්න ඕක කරගලා. සමහර හුස්ම මුලදී දිගයි දිගයි, හරිද? සමහර හුස්ම කොටයි. හරි, සමහර හුස්ම දිගයි, දිගට දැනෙනවා, සමහර වෙලාවට කොටට වැටෙනවා. හැබැයි දෙවෙනි පියවර කරගෙන 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 යනකොට මට මේ හැම හුස්මක්ම එක ගාන. ඒ කියන්නේ මේ ගානට තිබුණා නම් ඒ ගානමයි, ඒ ගානමයි, ඒ ගානමයි. අර කොටත් නැහැ, දිගත් නැහැ. දැන් මුලදී දිග හුස්ම තියෙනවා, කෙටි හුස්ම තියෙනවා. දැන් දෙවෙනි පියවර කරගෙන කරගෙන යනකොට මට ටිකක් වෙලා ගියා, වෙනසක් දැනෙන. ඒ තමයි දිගත් නැහැ, කෙටිත් නැහැ, ඔක්කොම එක ගාන වගේ. හරිද? ඇයි එහෙම වෙන්නේ? අපේ හිත නොසන්සුන් වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි, හුස්ම කොටයි වේගය වැඩි. හිත සන්සුන් වෙනකොට හුස්ම දිගයි, වේගය අඩුයි. භාවනාවකදී හිත මොකද වෙන්නේ? ටික 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 යම් සංසුම් භාවයකට එනකොට එනම් මේ දිගයි කෙටි නැතුව එක ගානකට එනවා. ඔන්න ඔය තැන්ට ආපුහාම අපි සුදුසුයි දැන් තුන්වෙනි පියවරට යන්න. හරිද? තුන්වෙනි පියවරට යන්න සුදුසුයි දැන්. අන්න ඒ තත්ත්වයට ආවට පස්සේ බලන්න නාසිකාවාග දැනි දැනීම, මොකද මේක හරියට නිකන් යුද්ධකින් රටක් අල්ලනවා වගේ. රටක් අල්ලගන්න නම් ඉස්සෙල්ලා ඒ යුද්ධ කරන හමුදාව මරමස්ථානයකට ගහන්න ඕනේ නේද? ඉගෙන ස්ථාවර තැනකට නේද? ස්ථාවර තැනකට ඇටැක් කරලා එතන අල්ල ගන්න ඕනේ. ඒ වගේ මේ නාසිකාව අග තමයි වැඩියම දැනෙන තැන. එහෙනම් එතෙන්ට මම අවධානය යොමු කරගෙන දැන් මොකද කරන්නේ? ඒ අවධානය තුල ඉඳගෙන ඒක ප්‍රබල වෙලා තියෙන දැන්. එහෙනම් එතන අතහරින්න නැතුව එතන දැනි දැනීම, මොකද සිත් පේලියකින් මේක වෙන හින්දා මේ දැනීම තියෙන අතරවාරෙම සමහර සිත් ටිකක් එතෙන්ට යෙදිලා තියෙනවා සර් හැම් වෙලෙම වගේ. එහෙම තියෙද්දිම තව තැන කරුණු කරන මේක කෙනෙක් කියයි ඕක කරන්න බෑ කියලා. මේක කරන විදිහ මං කියන්නම්. වාහනයක් එලවන්න ඉස්සෙල්ලාම පුරුදු වෙනකොට පුහුණු කරන එක්කෙනා මට මොකද්ද දුන්නේ? අනිත් ටික ඔක්කොම බලාගත්ත හැකි. දැන් මං ජීරකටත් ඔක්කොටම දාලා දුන්නා. දැන් මොකද කරන්න කිව්වේ? සුක්කානම අරයන්න කිව්වා. දැන් සුක්කානම අරයන ගමන් ටිකක් වෙලා ගිහින් මට එක දැන් හොඳට දැන් පුළුවන් අරයන්න. දැන් මට කියනවා ජී එකක් මාරු කරන්න කියලා. කිව්ව ගමන් මොකද වෙන්නේ? අරක මාර්ගකට ගියා. මේක කොහෙවත් යන්නේ. ඒකින්ද අරයා කොහොමත් මේක අල්ලන් තමයි මට කිව්වේ මේක මාරු කරන්න, ක්ලච් එක පා ගන්න කියලා. දැන් ඔටෝ ජීර්ණේ වෙනනම් එහෙම තමයි. හරි අමාරු වුණා මේක කරන්න ගියාම මුලදී. හැබැයි පස්සේ මොකද උනේ? මෙන්න සුකාන මතල්ලා යනවා, ජීරුත් මාරු කරනවා, ඔය හෝනුත් ගහනවා. ඒ අතරේ තකාත් එක්ක හරි කතා කර කරත් යනවා. ඒ මොකද මේකටත් සිත් පේලියක් යොදන ගමන් තව තැනකටත් සිත් පේලියක් යොදන්න. ඒකින්ද මේ නාසිකාව අග හිත හිත් පේලියක් එකට යොදලා ඒක හඳුනා ගනිමින් තියෙන අතරවාරයේ තව තැනකට අතරවාරයේ නැතු එකවරනේ එකවර තැන් දෙක නෙවෙයි ඒ අතරවාරයේ මේක පුහුණු කරන්න පුළුවන්. අන්න ඒ වගේ නාසිකාව අග දැනි දැනි ඉන්න කෙනා එතන දැනි දැනීම තවත් දැනීම් තිබේද කියලා පහළට හිත යොමු කරන. එතකොට මොකද වෙන්නේ? යාට තැන් ප්‍රදේශ දෙක තුනක් එකවර දැන් දැනි දැනි ඉන්න පුළුවන්. දැන් ඒක පුරුදු කරනවා. දැන් ඒ ප්‍රදේශ දෙක දෙකක් දැනි දැනි ඉන්න පුළුවන් වෙනකොට තවත් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවත් තව පුරුදු කරනවා. මෙහෙම 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 ටික 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 එකතු කර කර මොකද කරන්න ඕන? සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්කති. තුන්වෙනි පියවර. සම්පූර්ණ කය අත්විඳිමින් හුස්ම ගනිමින් ඉක්මන හුස්ම හෙළමින් සම්පූර්ණ කය අත්විඳිනවා. මොකද සබ්බකාය පටිසංවේදී සම්පූර්ණ හුස්ම කය අත්විඳිමින් හුස්ම ගනිමින් හික්මෙනවා, හුස්ම හෙළමින් හික්මෙනවා. සම්පූර්ණ කය අත්විඳින, ඒ කියන්නේ යා සම්පූර්ණ ආස්වාස ප්‍රාස්වාසය අත්විඳිනවා. ඒක බොහොම ප්‍රීතිමත් අවස්ථාවක්, ඒක බොහොම සුන්දර අවස්ථාවක්, ඒක බොහොම අපූරු වෙලාවක්. ඒ මොකද අපි දන්නවා මේ සම්පූර්ණ හුස්ම දැනෙන්න හුස්මක් ඇද්දොත් නිකන් ලොකු සහනයක් තියෙනවා වගේ. හැබැයි එහෙම තීදී සහනයක් තියෙන දිගට මැද ඇදින්න කොහෙම නේද? හුස්මෙන් සහනය ලබන්න කියලා එහෙම කරන්න බෑ. ඒකක් මොකුත් එක්ක එනවා හිතලා කරන්න ගියොත් නේද? නමුත් මේ අවස්ථාව වෙනකොට નિરાයාසයෙන්ම සම්පූර්ණ හුස්මක් විඳින්මින් ඉන්නේ. ඒකෙන්ද අතුලාන්ත ලොකු ප්‍රීතියක් ඇති වෙන අවස්ථාවක්. ඒක මං හිතන්නේ ඇත්තටම මම මේ ඔක ගවේෂණය කරන කාලේ මං දැනටත් පින් දෙනවා. ඒකට මං බොහෝ පොත්පත් හෙව්වා. හරිද? පොත්පත් වල බලනකොට හොයාගන්න බැරිනවා. නමුත් අද මම මෙතන ඉඳන්ම මට මේක කියන්න ලැබීම භාග්යක්. බ්‍රහ්මන් සාන්දුරංගේ, අචාම් බ්‍රහ්මන් සාන්දුරංගේ පොතේ මම දැක්ක පියකරු හුස්ම කියලා තියෙනවා සිංහල පොතේ. හරිද? මේ අන්න ඒ අවස්ථාව ඕක කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණා. උන්වහන්සේක අත්දැකලයි මේ ලියලා තියෙන්නේ කියලා. හරි. සම්පූර්ණ හුස්ම අත්දැකීම බොහොම පියකරු අවස්ථාවක්. ඒ කියන්නේ ඒක බොහොම මේ ප්‍රසන්න ගොඩක් වටින මේ වෙලාවක්. කාට හරි මතක නම් ඒක ඉංග්‍රීසියෙන් පොත කියවගෙන මොකක්ද තිබ්බ බියුටිෆුල් බ්‍රෙත් කියලා කිව්වා තියෙන්නේ. ඒක තමයි මම ඉංග්‍රීසි පොත කියවලා නැහැ. එහෙනම් අනිත් පැර දැන් අවස්ථාව තියෙනවා ඕක කියන්නේ එන්නේ එක වෙන්න ඇති කියලා මම හිතනවා. උන්වහන්සේ ඒ කියලා තියෙන එක කියලා. එහෙමනම් අන්න ඒක අත්විඳින්න උත්සාහ කරන්න. හරි, සම්පූර්ණ හුස්ම අත්විඳින්න ඒක નિરાයාස අත්දැකීමක් වෙයි. ඒක තමයි තුන්වෙනි පියවර කියලා කියන්නේ සබ්බ කාය පරිසංවේදී කියලා. හරිද? ඉතින් මේක දැන් ඔය බුරුම භාවනා ක්‍රම වල අර එහෙම කොහෙවත් මේ හොයාගන්න බැරි වුණා ඇත්තටම. නමුත් සතිපට්ඨානයට ගැලපෙනවා මට ගැලපිච්ච හම්බෙච්ච එකම තැන ඔය අචම්බ්‍රහ්මං සඳුරාගේ පොතේ තියෙනවා. හැබැයි එතනින් එහාට පස්සේ තියෙන විදර්ශනා කරන්නේ අනිත් පොත්වලත් ඔය තුන්වෙනි පියවර ගැන නෑ හරි විස්තරයක්. කොහෙවත්ව තාම හම්බුන්නේ නෑ. ඉස්සරහට සමහර කොහෙල් තියෙනවද දන්නේ නෑ. පටිසම්භිදාව මට හරියට ඒකේ තියෙනවා කියලා මට බොහෝ දෙනෙක් කිව්වා. දැන් මට බලන්න ඇත්තටම බැරි වුණා. පටිසම්භිදාව මග්ග ප්‍රකරණය කියලා ප්‍රකරණයක් තියෙනවා. ඒකේ ආනාපානයේ තියෙන විදිය මට ඇත්තටම බලන්න බැරි වුණා. නමුත් මේක සාර්ථකයි, එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක ත්‍රිපිටකයට අදාළයි, සූත්‍ර පිටකයට අදාළයි. එහෙනම් සම්පූර්ණ හුස්මත් විඳින්න සබ්බකාය පරිසංවේදී කියන සරලවම හොඳටම තේරෙනවා සම්පූර්ණ හුස්ම කියලා. ඊට පස්සේ අපි කතා කරමු මොකද්ද එතනින් එහාට කරන්න කියලා. හරිද? ඒකට හදිස්සි වෙන්න එපා. නිදහසේ හිමින් හිතා හිමින් කරන්න. සක්මනේදී ආනාපානය අත්දකින්න යන්නේ නැහැ කවුරුවක්වත්. ඒක කරන්න බෑ. හරිද? සක්මනේදී කරන්නේ. සක්මනේදී කරන්නේ සම්පූර්ණ කයේ වේදනාවල හිත තියාගෙන සක්මන් කරනවා. සක්මන් කරලා වාඩි වෙලා ආනාපානය කරනවා. ආය සක්මන් කරනවා සම්පූර්ණ කය දැනි දැනි. ඒ කියන්නේ මේ මේ මුළු මස්කයම දැනි දැනි සක්මන් කරනවා. ආනාපාන කය දැනි දැනි භාවනා කරනවා. හරිද? බලමු ඊට පස්සේ මොනවද ඔව්වා මොකක්ද ඔය කරන්නේ කියලා ඔක්කොම අපි ඇනලයිස් කරන්න කතා කරමු. මේ කතා කරන්න පුළුවන්. හරි? හොඳයි. කරගෙන යන්න. හොඳයි. හැම දෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. උතුම් ආනාපාන සති සමාධියක් අත්විඳින්න හැම කෙනෙකුටම අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා. මේ දින ගණනාවක් තිස්සේ ඇති කරගත්තා වූ සියලු කුසල ධර්මයන් හේතු වේවා. සසර කුසල් හේතු වේවා. මංකල පින් තියෙනවා නම් ඒවත් හේතු වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ ගන්න උත්සාහය, මේ ගන්න බලය, මේ ගන්න වීරය යෝධ බලයක්, යෝධ වීරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පුණ්‍ය සම්මයි. වන්දනා කරගමු.
අභිවාදන සීරිස්ස නිච්චං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.